අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අදත් ආවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් රුහුණු ගුවන්විදුලියත් එකතු වෙලා සංවිධානය කරනු ලබන රුහුණු ගුරුගෙදර වැඩසටහනත් එක්ක. මේ වැඩසටහන ඉදිරිපත් කරන මම මාර හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්ය DGK සුරන්දි දිල්රුක්ෂි. අද අපි කතා කරන්න යන පාඩම තමයි දරුවනේ පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් විරිත් කියන පාඩම. මේ පාඩමේදී අපි මුලින්ම කතා කරන්නේ වී ගොවිතැන ගැන. දරුවනේ, ශ්‍රී ලංකාව තරම් අභිමානවත් සංස්කෘතියක් හිමි රටක් මේ ලෝකෙ කොහේවත් නැති තරම්. මේ සංස්කෘතිය ගොඩනැගුණේ ගොවිතැනත් කේන්ද්ර කරගෙන. ලංකාවේ ආර්ථිකය තීරණය කරන ප්‍රධානම සාධකය බවට පත් වෙලා තිබුණේ ගොවිතැන. අදටත් එහෙමයි නේද? අතීතයේ ඉඳන්ම අපේ ජනතාව වී ගොවිතැනින් තමයි ජීවත් වුනේ. බුද්ධ දේශනාවේදී පවා සම්මා කම්මන්ත, ඒ කියන්නේ යහපත් ජීවනෝපායන් විදිහට දක්වලා තියෙන්නේ වී ගොවිතැන. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලවකවානුවේදී අපේ රටින් අතිරික්ත සහල් පිටරටට අපනයනය කරපු බවට පුතේ ඉතිහාසය සාක්ෂි දරනවා. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා කිව්වේ අපේ මිනිස්සු ඒ තරම් උසස් තැනක් වී ගොවිතැනට වෙන් කරලා තිබුණු නිසා. මෙන්න මේ කෘෂිකර්මාන්තයේ වටා පුතේ නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි ආදිය ගොඩනැගිලා තිබුණා. තාක්ෂණයත් එක්ක අපි අද මේව ගැන ලොකුවට විශ්වාස නොකලට දරුවනේ, අපේ පණ ගැට ගහන අපිව ජීවත් කරවන බුද්ධ භෝගය ගැන අතීතයේ මිනිස්සුන්ගේ හිතේ තිබුණේ අසීමිත ගරුත්වයක්, අසීමිත භක්තියක්. සිංහලයා වගාව ආරම්භ කරන දවසේ ඉඳලම අස්වනු නෙලන දවස වෙනකල් අනුගමනය කරන විවිධ පියවරයන් ඉතා වගකීමකින්, ඒ වගේම ඉතාමත් භක්තියකින්, ඒ වගේම ඉතාමත් ගෞරවයකින් ඉෂ්ට සිද්ධ කරා. අපි දැන් බලමු වී ගොවිතැන හා බැඳුණු පුද පූජා සහ සිරිත් විරිත් මොනවද කියලා. දන්නවද දුවේ පුතේ, ගොවිතැනත් එක්ක බැඳුණු අනෙක් මහාර්ග නිර්මාණය වුණේ වැව. ලංකාවේ පළමු වැව කරේ පණ්ඩුකාභය රජතුමා. එහෙම බැලුවොතින් මාටින් වික්‍රමසිංහ මහතා කියනවා සભ્યත්වයේ මූල බීජය රෝපණය කළේ පණ්ඩුකාභය රජතුමා කියලා. ඇත්තටම දරුවනේ, අතීත ලංකාව තරම් වාරිතාක්ෂණයේ කෙළ පැමිණි රටක් වෙන ලෝකයේ කොහේවත් නැති තරම්. අපේ අතීත මිනිස්සු වැවේ සෑම කොටසකින්ම ප්‍රබල තාක්ෂණික කාර්යභාරයක් ඉෂ්ට කරගත්තා. බිසෝ කොටුවෙන් වැවේ ජලය පීඩනය තුලනය කරනකොට රළපනාවෙන් වැව් බැම්ම සේදීම වළක්ව ගත්තා. ගොඩ සොරවෙන් වැඩි ජලය ටික ඉවත් කරනකොට මඩ සොරවෙන් වැවේ ජලය අඩු කාලයේදී මඩ ඉවත් කරලා වැව ගොඩවීම නතර කරගත්තා. ඊළඟට වැවේ ප්‍රයෝජනය උදෙසා වෙනමම වැව් විහත්තාවේ වන රක්ෂිතයක් ඇති කරා. ඒ වන රක්ෂිතය තහංචි ප්‍රදේශයක් බවට පත් කරා. ඇත්තටම පුතේ, අපේ කෘෂි තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය වගේ තියෙන අනුරාධපුරය, පොළොන්නරුව, දිගමඩුල්ල වගේ ප්‍රදේශවලට වර්ෂාව අඩුයිනේ. ඒ නිසා ජලය සංරක්ෂණය කරගෙන අපිට බත දෙන්න ඒ අතීත ගැමිය යොදාගත්ත තාක්ෂණිකම උපකරණය වුණේ, තාක්ෂණිකම ප්‍රයෝගය බවට පත් වුණේ වැව. මේ වැවෙන් ගොවිතැනට පළවෙනි වතාවට ජලය නිකුත් කිරීම අපි හඳුන්වනවා දියවර මංගල්‍ය කියලා. ඒක මංගල්‍යයක් වගේ අවස්ථාවක්. ඒක ගමටම මගුලක්. වැ කන්ද උඩ කිරි උතුරවලා වැවට වැඳලා සුබ නැකතක් බලල තමයි ගොවි බිම්වලට ජලය නිකුත් කරන්නේ. අපි කුඹුරට විවිධ නම් භාවිතා කරනවා. කෙත්ත, කුඹුර, වේල, ලියද්ද, උබර, කොඹර, ඉස්සර, වගා ඉස්සර, වගා පංගුව, මෙන්න මේ වගේ විවිධ නම් මේ අතරේ තියෙනවා. අතීතයේ ප්‍රධාන පවුල්වලට හිටියා පුතේ දාස කියලා හඳුන්වන සේවක කොටසක්. ඒ වගේම ආරාම සතු කෙත්වතු සඳහා වෙහෙර් දසුන් කියලා සේවක කොටසකුත් ඉඳලා තියෙනවා. ඒ වගේම පන්සලට තමන්ගේ වී පංගුවෙන් කොටසක් පූජ කරන්නත් අපේ ගැමියෝ පුරුදු වෙලා හිටියා. ඉස්සර තරම්ම නැති වුණත් පුතේ අදත් භාවිතා වෙන ක්‍රමයක් තමයි කුඹුරු වැඩවලදී අත්තම් ක්‍රමය කියලා කියන්නේ. මෙතනදී සිද්ධ වෙන්නේ ශ්‍රම හුවමාරුවක්. අපි මෙහෙම හිතමුකෝ. ඔයාලගේ කුඹුරේ වැඩ අද කරනවා. එතකොට ඒ යායම අය අද ඔයාගේ කුඹුරේ වැඩට එනවා. ඔයා අනිත් අයත් එක්ක එකතු වෙලා හෙට තව කෙනෙකුගේ කුඹුරේ වැඩට යනවා. අනිත්තා තවත් කෙනෙකුගේ. ගොයම් නෙලීම, එමත් නැත්නම් ගොයම් කැපීම වෙලාවෙදිත් සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේම ක්‍රමයක්. බුලත් අතක් අරගෙන හවසට ගමේ අයගේ ගෙවල් වලට යනවා. ගෙවල් වලට ගිහින් කියනවා අපි හෙට ගොයම් කපන්නයි යන්නේ. එතකොට මෙන්න මේ ගොයම් කයියට, ඒ කියන්නේ ඒ ගොයම් කැපුමට සහභාගි වෙන්න පුළුවන් අය බුලත් කොලයක් අතට ගන්නවා. මේ විදිහට ගෝවියන් අතට ගත්ත බුලත් කොළල ගණන අනුව තමයි කී දෙනෙක් හෙට ගොයම් කයියට එනවද කියලා තීරණය කරන්නේ. ඉස්සර අපේ ආත්තම්මලාගේ වගකීම තමයි පුතේ මෙන්න මේ ගොල්ලන්ට ඇඹුල, එහෙමත් නැත්තම් කයිබත, මුත්තෙට්ටුව, එහෙමත් නැත්තම් වෑදම පිරිනමන එක. මේ ඇඹුල කියන එකත් එක්ක බැඳුණු තව පොඩි කතාවක් තියෙනවා. මේ ගොයම් වැඩ කරනකොට පුතේ හුඟක් මහන්සි. ඒ වගේම ඒ අය බුලත් විටත් හපනවා. මේ විට හැපුවම පුතේ අපේ කටේ තියෙන සියුම් රස අංකුර විනාශ වෙනවා. ඒ නිසා ඒ අය කෑමවල රසගුණ නම් හොඳට හොයනවා. මොකද උදටම මහන්සි වෙලා ඉන්න අයනේ. මෙන්න මේ නිසා ගොයම් වැඩ කරනකොට මේ සකස් කරන ආහාර වේලට, ඒ කියන්නේ ඇඹුලට, ඇඹුල් රසති ව්‍යංජනයක් ඉසර අපේ ආත්තම්මලා එකතු කරාලු. අඹ, ඊළඟට ඇඹරැල්ලා, ඊළඟට සියඹලා ව්‍යංජන, මෙන්න මේ වගේ ඇඹුල් රසති දෙයක් ඉස්සර ඒගොල්ලෝ එකතු කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක කලවම් වෙනකොට ඇඹුල, ඒ කියන්නේ දවල් ආහාර වේල ගොඩාක් රසවත් කියලා ඒගොල්ලෝ විශ්වාස කරා. අන්න ඒ නිසා තමයි මේ ගන්න දිවා ආහාර වේල ඇඹුල කියන නමින් හඳුන්වන්නේ කියලත් අපේ ජනශ්‍රුතියේ සඳහන් වෙනවා. කමතෙදී, එමත් නැත්නම් කලවිටේදී අපේ ගොවියා භාවිතා කරේ සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා කරන, ඒ කියන්නේ වෙනදා සාමාන්‍ය විදිහට එකිනෙකා අතර හුවමාරු කරන වචන නම් නෙමේ. ඒගොල්ලෝ පිදුරුවලට කිව්වා මැඩුවන් කියලා. කලයට කිව්වා කුඹල් ගෙඩිය කියලා. උදේ කෑමට කිව්වා හීල් අඩුක්කුව කියලා. ඊළඟට උදැල්ලට කිව්වා උදළු ගොයියා. ඊළඟට කපන ලද අතට අසුවන තරමේ පුංචි පුංචි ගොයම් මිටිවලට කිව්වා උප්පිඩි. ඒ වගේ උප්පිඩි, එහෙමත් නැත්නම් ගොයම් කැටි කීපයක් එකතු වුණාම ඒක හැඳින්නුවා මාප්පිඩ. මොකද්ද මාප්පිඩ? එහෙමත් නැත්නම් ඒකට කිව්වා ගොයම් මිටියක්. මෙන්න මේ ගොයම් මිටි, එහෙම නැත්නම් මාප්පිඩ එකට ගොඩ ගැහුවාම ඒකට හැඳින් කිව්වා ගොයම් කොලය කියලා. ඒ විතරක් නෙමේ පුතේ, කමතේ තියෙන මුල්ම උප්පිඩ, ඒකටත් කිව්වේ මහප්පිඩ කියලා. හොඳයි, අපි දැන් බලමු මේ සම්බන්ධයෙන් අපේ ජනශ්‍රුතියෙන් අපිට හොයාගන්න පුළුවන් වෙච්ච පුංචි කවියක් ගැන.
බුදුන් වඩින වේලාවයි කිරි උතුරන වේලාවයි කොළමඩ වන වේලාවයි කමත පිරෙන වේලාවයි.
හොඳයි. ඒ වගේම මේ පාවර ආරක්ෂා කිරීමේ අරමුණින් කමත මැද කහවතුර ඉහලා හඳුන් කිරිපැන් ඉහලා නිදම් වස්තු තියෙනවා. අරක් වල මැත්තේ ගොන් කණුවක් හිටවනවා. එතන තියෙන නිදම් වස්තු අතර කටුහක් බෙල්ලෙක්, මේකට කියනවා අරක් බෙල්ලා. ඖෂධ පොට්ටනියක් තියෙනවා, මේකට කියනවා පුතේ අරක් මුත්තා. ඊළඟට යකඩ කෑල්ලක් තියන්නට ඕන. මේ යකඩ කෑල්ල වෙනුවට ඒගොල්ලෝ තියන්නේ පුතේ දෑකැත්ත. දෑකැත්ත හඳුන්වන්නේ මොකක් කියලාද? ලියන්නාව කියලා. මෙන්න මේවා තැම්පත් කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ බුද්ධ භෝගය සකස් කරගන්න උදව් කරන සත්තුන්ට පවා ඉතා ගෞරවයෙන් තමයි අපේ අතීත ගොවියා කතා කරේ. මේ හරකට කිව්වේ අම්බරුව කියලා. ගොයම් පාගන අම්බරුවෝ හතර දෙනා ගොයම් කණුව ළඟ ඉඳන් පිළිවෙලට ගත්තොතින් පළවෙනියට කියනවා මුදුනා, දෙවනියා කොළමුත්තා, තුන්වෙනියා එලිවිස්සා, අනිත් කෙනා මට්ටයා, අනිත් කෙනා කලාතයා. මෙන්න මේ නම් වලින් තමයි මේ අම්බරුවන්ව හැඳින්නුවේ. ඒ විතරක් නෙමේ දරුවනේ, පලිබෝධ හානි කරන සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න ගමන් පරිසර හිතකාමී සතුන් රැක ගැනීමේ ක්‍රම සහ විදිත් ඔවුන් දැනගෙන හිටියා. අද නම් දරුවනේ කෘමිනාශක, පලිබෝධනාශක මේ සියල්ලම පාහේ අහිතකර ජීවීන් වගේම අහිතකර පලිබෝධ වගේම හිතකර ජීවීනුත් විනාශ කරනවා. අපේ අතීත ගැමියා මේ සඳහා භාවිතා කරපු විවිධ ක්‍රම තිබුණා. සොකඩ බැඳීම, මේකෙදි කරන්නේ ගල් පුරවන ලද ටින් භාවිතා කරනවා. මේක මාතර හම්බන්තොට කට්ටිය කියන්නේ ටකරම් බැඳීම කියලා. දිගා මඩුල්ලෙදි කියනවා මේකට අතු වැල කියලා. ඊළඟ කාරණාව තමයි හුලම් පෙති, එහෙමත් නැත්තං සේරංගාවක් සවි කරනවා. ඊළඟට වක්කඩ ළඟ උණපුරුක් භාවිතා කරලා දිය හොල්මන අටවනවා. සූර්යකාන්ත, දාස්මාල් ආදියෙහි පෙති කඩලා තමන්ගේ වගාවේ ඉසීමත් මේගොල්ලෝ සිද්ධ කරනවා. ඊළඟට රාත්‍රී කාලයේ පහන් දල්වනවා. මේකෙන් අපේක්ෂා කරන්නේ රාත්‍රී කාලයේදී දල්වන ලද ආලෝකයට ඇදිලා එන පලිබෝධයන් මේ පහන් දැල්ලෙන් පිච්චිලා යන එක. ඊළඟට දුම්මල හිනවා. මෙන්න මේ වගේ දේවල් පලිබෝධනාශක විදිහට අපිට අතීත ගොවියාගේ දකින්න පුළුවන්. මේ යායම ගොයන් කපනකොට කුරුල්ලම් වෙනුවෙන් වෙනම ලියාද්දක් ඉතිරි කරන්නත් අපේ ගොවියෝ පුරුදු වෙලා හිටියා. ඒ වගේම මේගොල්ලෝ පැල් රැක්කා. එළි වෙනකන් රෑ වෙනකන් විවිධ සත්තුන්ගෙන් තමුන්ගේ වගාව ආරක්ෂා කරන්න ඕන නිසා පැල් රැක්කා. මේ හැම දෙයකින්ම දැනෙන දෙයක් අපිට තියෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලාවකම පුතේ උත්සාහ කරලා තියෙනවා ධාර්මිකව හැමදේම ඉෂ්ට කරන්න. කාටවත් කරදරයක් නොවන විදිහට අපේ රැකියාව ගෙනියන්න. ඒ වගේම අපේ ගැමියෝ හැමදේම කරේ නක්ෂත්‍රයට, එමත් නැත්තං නැකතට අනුව. බ්‍රහස්පතින්දා, සඳුදා, සෙනසුරාදා සුබ දවස් විදියට සලකපු අපේ ගැමියෝ අසුබ දවස්වල සහ අසුබ වේලාවල් වල කුඹුරු වැඩවලින් වෙන් වෙලා හිටියා. බලන්න පුතේ, ඔයාලගේ පෙළ පොතේ නැකත් ගැන කියලා තියෙන මෙන්න මේ ලස්සන කවිය.
නැකත් බලා වපුරන දින නියමය සැපත් හොඳා සුබ බලාගෙන දීමය පිටත් කළා අටුවට වී ගැනුමය ගෙනත් නෙලා මැනවිදිය දැමුමය.
හොඳයි, මෙන්න මේ අතර පුතේ කෘෂිකර්මාන්තයේ නියලුනේ නැති පිරිසකුත් ගමේ හිටියා. එයාලා වෙනත් කර්මාන්තවල නියලුණා. හරියට වලං කර්මාන්තයේ, ඊළඟට යකඩ කර්මාන්තයේ, රත්රන් කර්මාන්තයේ ආදී වශයෙන්. මෙන්න මේ වෙලාවේදී මේගොල්ලොන්ගේ බාණ්ඩ හා සේවා සඳහා වී වලින් කරේ මිල ගෙවීමක්. ඒ කියන්නේ හුවමාරු අර්ථ ක්‍රමයකුත් ලංකාව තුල තිබුණා. උදාහරණයක් විදිහට අපිට වලං ගන්න ඕන වුණා නම් අපි මොකද කරන්නේ? වලන් තනන තැනැත්තට අපි වී ටිකක් දෙනවා. වලඳේ වටිනාකමට සරිලන්න අපි එයාට වී දෙනවා. එයා අපිට වලං දෙනවා. ඊළඟට යකඩ, අපිට උමනා කරන කැත්ත, උදැල්ල, දෑකැත්ත මේ වගේ දේවල් හදාගන්න, වගේම මේවා පන්නරේ තියාගන්න, ඒ කියන්නේ මේවා මුවහත් කරගන්න අපි කම්මල් කරුවට දෙනවා. එතකොට කම්මල් කරුවා මොකද කරන්නේ? ඒ වෙනුවට අපෙන් මිලට සරිලන්න වී ලබා ගන්නවා. රත්රන් වැඩවලදී, ඊළඟට රෙදි සෝදන වැඩවලදී, මේ වගේ ගොඩාක් දේවල් වලදී බාණ්ඩ හා සේවා සඳහා වී ආදියෙන් තමයි අපේ ගැමියෝ මිල ගෙවීමක් කරේ. ඒ කියන්නේ අපේ රට තුල තිබුණේ හුවමාරු අර්ථ ක්‍රමයක්. ඊළඟට පුතේ, පන්සලේ කුමුර කරේ ගමේ හැමෝම පින් රැස් කර ගැනීමේ අරමුණි. ඒ වගේම වෙද මහත්තයා, ගුරුතුමා වගේ ගමේ ගෞරවනීය පිරිසගේ සේවය ඇගය කිරීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදිහට ගැමියෝ ඒගොල්ලොන්ගේ කුඹුරු වගා කරා. ඉස්සෙල්ලම තමන්ගේ අස්වැන්නෙන් ගන්න කොටසක් මේගොල්ලෝ පන්සලට දුන්නා. මං දැකලා තියෙනවා අදටත් මේ පුරුද්ද ගොඩක් වෙලාවට දකින්න ලැබෙනවා. මේකට කියන්නේ පුතේ පිංවී කියලා. එතකොට වී අස්වැන්න ගෙට ගත්ත ගමන් මේගොල්ලෝ අලුත් සහල් මංගල්‍ය උදෙසා කතරගම, දළදා මාලිගය, ශ්‍රී මහ බෝධි ආදී පූජනීය ස්ථාන සඳහා වී කොටසක් දෙනවා. තමන්ගේ පන්සලට වී කොටසක් දෙනවා. ඊළඟට අපි ගොඩක් ගරු කරන පූජනීය ස්ථාන සඳහාත් වී කොටසක් වෙන් කරනවා. එමගින් අදහස් කරා අග්‍ර කොටස බුදුන් වහන්සේටත්, දෙවනුව දෙවියන්ටත් පූජා කරලා ආශිර්වාද ගන්න. ඒ වගේම පින් සිතුවිලි වර්ධනය කරගන්න. ඒත් එක්කම කෘතගුණ සලකන්න. නුවර අය නම් පුතේ පුල්ලයාර් දෙවියන්ට, ඒ කියන්නේ ඝන දෙවියන්ටත් කිරි උතුරවනවා චාරිත්‍රයක් විදිහට. ඇත්තටම දරුවනේ, අද වෙනකොට මේ චාරිත්‍ර වාරිත්‍ර හුඟක් අපේ අතින් ගිලිහිලා ගිහිල්ලා ඉවරයි. තාක්ෂණික විප්ලවයත් එක්ක අපි මහ වේගවත් ගමනක් යනවා. අපිට දැන් අතීතය ගැන හිතන්න වෙලාවක් නැහැ කියන තැන තමයි පුතේ අපි ඉන්නේ. හැබැයි අමතක කරන්න එපා, මේක අපේ සංස්කෘතිය. මේක අපේ අනන්‍යතාවය. මේක අපේකම. අපිට පදනමක් නැති ගමනක් යන්න හරි අමාරුයි. ඇත්තටම වී ගොවිතැන කියලා කියන්නේ නිකම්ම නිකං ආර්ථිකයට සවියක් වෙන කර්මාන්තයක් විතරක් නෙමෙයි. එකිනෙකා අතර සහයෝගය, සහජීවනය, කුසල් රැස්කර ගැනීම, කෘතගුණ සැලකීම කියන මහ විශාල ආධ්‍යාත්මික සම්පත් රැසක, සිතුවිලි රැසක, වටිනාකම් රැසක මූලස්ථානය වී ගොවිතැන. මේක ඔයාලා විභාගයට විතරක් අදාළ කරගෙන ඉගෙන ගන්න එපා දරුවනේ. ජීවත් වෙන්නත් එක්කම මේවා ඉගෙන ගන්න. හොඳයි, අද අපි ඉගෙන ගත්තා වී ගොවිතැන සම්බන්ධයෙන් තියෙන සිරිත් විරිත් ගැන. ඔයාලා තවදුරටත් මේව ගැන අධ්‍යයනය කරන්න. මොකද මේ ජනශ්‍රුතිය හා සම්බන්ධ විශේෂේත්‍රය හරිම රසවත් ප්‍රාණවත් විශේෂේත්‍රයක්. හැමදාටම අලුත් දේවල් අපිට හොයාගෙන යන්න පුළුවන්. අපේ අතීතය හාරලා හාරලා ගත්තම ඒවයි තියෙන රසය විඳින්න අපිට පුළුවන්. අපේ මිනිස්සුන්ගේ සිතුවිලි ගැන සිතුම් පැතුම් ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්. ඒත් එක්කම මේවත් එක්ක බද්ධ වෙලා තියෙන ආධ්‍යාත්මික වටිනාකම් ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් තාක්ෂණය විසින් යම් දවසක අපේ මනුස්සකම් හුඟක් ඉක්මනට නැති කරලා දාවි. ඒ නිසා ඊට කලින් අපේ ආධ්‍යාත්මික වටිනාකම් එක බැඳිච්ච අපේ ගොවිතැන අපේ සංස්කෘතිය ගැන ඔයාලා ඉගෙන ගන්න, දැනුම්වත් වෙන්න. මං හිතනවා ඔයාලා වී ගොවිතැන සම්බන්ධයෙන් හොඳ දැනුමක් දැන් ලබන්නට ඇති කියලා. එහෙනම් දරුවනේ, තවත් රසවත් පාඩමක් එක්ක ඔයාලා හමු වෙන බලාපොරොත්තුෙන් මේ පාඩම මෙතකින් නතර කරනවා. මේ පාඩම ඉදිරිපත් කරන මම මාරහල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යනි DGK සුරන්දි දිල්රුක්ෂි. මට කවි ගායනයෙන් සහයෝගය දැක්වුවා KK ඕෂදී ජයශානි දියණිය. ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.
මම ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර